නිවේදනයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 20/23 අප්‍රේල් 28 වන සිකුරාදා එනම් අද දින අපරභාග 2ට කාර්යක සභා කාමර අංක 2හිදී පැවැත්වීමේ නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම ගරු සමාජික මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටිමි. විපිලේකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමනි.
කථානායකතුමනි, 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ණ පනත් මගින් සංශෝධිත 1969 අංක 1 ධර්ණ ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පනවන ලදුව 2023 අප්‍රේල් 6 වෙනි දින ඇති අංක 23/26 අදීර 40 ධර්ණ අතිශේෂ ගැසපත්‍රය පල කරන ලද රෙගුලාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ණ පනත් මගින් සංශෝධිත 1969 අංක 1 ධර්ණ ආනයන අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වෙනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 අප්‍රේල් 6 වෙනි දින ඇති අංක 23/26 අදීර 40 ධර්ණ අතිශේෂ ගැසට්පත්‍රය පල කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධ්‍යාපන ඇමතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වරාය හා නායක ගුණසේවා මත්තුමා.
කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කළද වාර්තාවේ වරාය නාවිකා ගුවන් සේවා අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාවේ කාර්යක සභාවේ සාමාජික මහාචාර්ය රංජිත් බණ්ඩාරමැතිතුමා.
අර කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කරන ලද දේශීය ආදායම් සංශෝධන පනත් කැටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම මේ සමග ඉදිරිපත් කරමි. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැනීම සියඹලා රංජිත් සියඹලා පිටියේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, දෙහිවිට අල්ගොඩ දෙහිවිට කෝප් සිටි බාරේ දැහැමි සෙවන ඒ 58/2 ධර්ණ ස්ථානයේ පදිංචි වීරප්පුලිගේ ජයන්ත වීරසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු වජිර අභිවදන මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගාල්ල නාගොඩ ගම්මැද්දකොඩ කුලණවිලයන් ලිපිණියේ පදිංචි චතුරිකා හර්ෂණී බාලසූරිය මෙනවීගෙන් ලැබුණු පෙත්සමද වෑබඩ කිරිල්ලවල අංක 292 ඇනිරක් ඒ ධර්ණ ස්ථානයේ පදිංචි එස්.ඒ. ස්වර්ණලතා මහත්මියෙන් ලැබුණු පෙත්සම සහ ගෝණපල හන්දිය බටකුඹුක අංක 402 ඇලිරක් සීධාරණ ස්ථානයේ පදිංචි සෙනරත් හෙටියාරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
අරු ජේ.සී. අලවතුල මැතිතුමා. මයදුන් නිචින්තක අමල් මැතිතුමා.
ගරු කථානායකතුමනි, කුරුණෑගල මුත්තිට්ටුගල සිංහමාවත අංක 505 ඇලිරක් 30 දරණ ස්ථානයේ පදිංචි W.H.M. අබේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
කුමාරසිරි රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, වැල්වාය මල්ලත්තාවල හපුතලේ පාර යන ලිපිණේ පදිංචි T.M.N.G. ඉදිරිසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම සහ මොනරාගල දඹගල්ල ඌවගංගොඩගම සද්දම්ගම යන ලිපිණේ පදිංචි ආර්.එම්. බේබිපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ නීතිඥ රවුෆ් හකීම් මැතිතුමා. රවුෆ් හකීම් මැතිතුමාගේ ප්‍රශ්නය සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීම අහනවා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නයේ පිළිතුරු 1, කොවිඩ් මරණ මිහිදන් කිරීම 2021/3 දින සිට සිදු කර ඇති අතර එහි මිහිදන් කරන ලද ආසාදිත මරණ සංඛ්‍යාව 3634යි. දෙවැනි දෙක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව පවතින තොරතුරු අනුව ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ආගම අනුව වෙන්වෙන් වශයෙන් පහත පරිදි වේ. පිරිමි 2225යි, කාන්තාවන් 1409යි. එයින් මුස්ලිම් පොදුවේ ගත්තොත් 2992යි, බෞද්ධ 287යි, හින්දු 270යි, කතෝලික 85යි. ආතුන ප්‍රශ්නය පිළිතුර COVID-19 කමිටුව හා ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ගත් තීරණ මගින් මීට අදාළ කටයුතු සිදු කර ඇත. පහ පිළිතුර පැන නොනගී ආ පැන නොනගී.
Honorable Minister, you mentioned that there was a special task force that had been appointed to decide on this issue pertaining to burial and cremations. And it is well known that a professor attached to the Faculty of Applied Sciences from Sri Jayawardhana University had been in the forefront, spreading the issue pertaining to viruses spreading through groundwater, right? And that led to this issue of Muslims, including non-Muslims, as you had said in your reply, large numbers of them having been taken to a far-off place in Ottamavadi for burial, right? Based on this unscientific, irrational, racist policy, right? So, do you agree? Now that it is scientifically proven, various epidemiologists and virologists have confirmed that no virus can spread through groundwater, right? Because viruses don't survive without a living body. You see, once a man is dead, viruses are also dead. They cannot survive in the cells. So therefore, do you agree that the government was misled purposely by a group of racist professionals who were appointed to this task force?
Honorable member, I was only a member. I was not the Minister of Health by that time. I was a member of the committee as a Minister of Media at that point of time. But I was involved in this entire affair. And as you rightly pointed out, it was the set of professionals. Obviously, the people involved in that particular profession will have to be taken seriously and given the opportunity for them to express their views. I totally agree with you. Even the this is a case where I would say even the professors are making mistakes after mistakes, and dramatic mistakes, right? So I do not want to associate with this decision, but I may even mention, you said some of the professionals, no, most of the professionals were in favor of it with the WHO decision. But there was one, Professor Metika Vithana, who was the first one to go and the Aragalean sort of started slogans of non-racial, to be non-racial. So I think there's a controversy, and how you deal with it is a different thing. But I will fail in my duty if I don't reveal exactly what happened. And she put her foot down and she said, she even said she will resign if this is not adhered to, because she was the professor in charge of that particular discipline.
My second question, Mr. Speaker. Now, I thank the minister for having accepted, or rather named, a particular professor, though I didn't want to name the person. You had named the person. Yeah, that's good. That's good. But then, now that you agree that this is a wrong pretext upon which a decision was taken, large numbers of people have been traumatized have been racially profiled and have been subjected to so much of trauma, so that they will be entitled to sue the said expert. In fact, Honorable Pavitra Vanyarachchi was a minister. Several times when we pleaded with her, she also passed the ball on to the expert committee. No. This so-called...
She did not pass.
Your
as
government...
She is a lawyer by profession, to my knowledge. She is not an expert in that particular field. So you need to take advice. You would do the same thing if you have to get some advice from a professional of the said discipline.
Speaker, my question is, you see, government, you see, have handpicked certain experts who were so racist in their attitude. And that is how this whole thing happened. And we pleaded with the government to actually change the experts.
I cannot subscribe to that view. While respecting it, no. I will not want to be a party to that, the statement that you made. However, I would also agree with no reservations. That was, I think, a complete misleading by the so-called professionals in that particular discipline.
Thank you. Third question. So
one more question.
So that is unfair. Going for a third question. Mr. Minister, anyway, you are only partly admitting the mistakes of the government, be that as it may. What I'm saying is that now that this matter has been accepted in Parliament as a wrong decision, will the government pay compensation to the victims for having been made to suffer?
You're wrong. I only explained
more than 3,000 odd people
exactly what happened.
You know,
so
the,
it is
the
up
amount
to you
of trauma.
To make a decision if it's a wrong decision as to what you the course of action that you should pursue.
Not only did they take to Ottamavadi, a far off place, there were army contingents stationed there. There was army escort. So much of state money was wasted. And then people, paying the last respects were restricted to only two people who can go to the burial ground. They can't even, you see, they traumatized the entire families. So all these families are bound to file action for the trauma that they have been subjected to so unreasonably and in a racist manner. Do you agree?
One thing I have to put the record straight. Not only the Muslims or not only the people who were taken for faraway places, but even in Colombo, only two people were allowed on certain cases. Right? So it is not only for the Muslims.
Thank you very
the
much.
The rest of it, yes.
Rohana Bandara Mettuma Agrama Mettuma Gingesi.
Mahana Garu Katanaikatumani.
Garu Katanaikatumani. Rohana Bandara Mettuma Gingesi. Following Prasne Ayana. Meantale Pradesabhavisi Na Vilda Sankirne. ඉදිකර ඇති බව දන්නේද මිහින්තලේ ප්‍රාදේශ සභාව විසින් එවැනි ගොඩනැගිල්ලක් ඉදිකර නොමැති අතර එම නව වෙළඳ සංකීර්ණයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකර ප්‍රාදේශ සභාව වෙත බාර දී ඇති ගොඩනැගිල්ලක් ඒක ඇමුණුන් එක තියෙනවා අයන්නේ දෙක නාගරික සංවර්ධන අධිකාරිය වැය කර මුදල කොපමණද 3,37,87,77,14 කි එක ඇමුණුම් දෙක තියෙනවා අයන්නේ එක වෙළඳ සංකීර්ණ ඉදිකර ඇති මුළු කඩකාමර සංඛ්‍යාව කොපමණද 11යි අයන්නේ දෙක එම කඩකාමර බදු දීමේදී අක්‍රමිකතාව සිදු වී ඇති බව දන්නේද අක්‍රමිකතාව සිදු වී නොමෙත පිළිතුර නාගරික සංවර්ධන අධිකාරිය මගින් කඩකාමර 11කින් යුත් නව වෙළඳ සංකීර්ණයක් ඉදිකර මිහින්තලේ ප්‍රාදේශ සභාව වෙත බාර දී ඇත අමනුංගංක 1 මෙම කඩකාමර 11ක් 10ක් විධිමත් ක්‍රමසම්පා ක්‍රමවේදයේ පරිදි පුවත්පත් දැන්වීම පළ කර සුදුසුකම් ලත් බැඳුම්කරුවන් දස දෙනෙක් වෙත පිරිනමා ඇත
පුවත්පත් දැන්වීමයි ඒක තියෙනවා. ඉතිරි කඩකාම්බරේ නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂකගේ අංක 18.5/2019/8 ලිපියෙන් මිහින්තලේ ප්‍රාදේශ සභාවේ ගරු සභාපති වෙත කරන ලද දැනුම් දීමකට අනුව එම භූමියේ අනවසරයෙන් පදිංචි සිටි ඉවත් වූ DASP පෙරේරා යන අය වෙත ලබා දී ඇත. එමනුන් 4 ඊගව එසේනම් එම නිවර්දි වැරදීම නිවර්දි කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නේද අදාළ නොවේ. ඇය යන අදාළ නොවේ.
ගරු ඇමතුමනි, මේ කාරණේ මොකක් ගැටපත් වෙච්ච කාරණා, මේ කලින් අහපු ප්‍රශ්නයක් දැන් තමයි අවිලා තියෙන්නේ. නමුත් තියෙන්නේ මේකේ ඇමතුමා මේ කඩකාමරට ඉදිරිගත් කරලා ටෙන්ඩර් කැඳවන තැන ඉඳලා අක්‍රමිකතා වෙලා තියෙනවා. ඊටාම නිමාඩු දවස් අල්ලලා පත්‍රේ දාලා පොඩි තීරුවක පළ කරලා ඒක හරියාකාරව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔක්කොම මන්ත්‍රු වේදානේ. ඒකත් කමන්නේ දැන් කාට හරි අරගෙන තියෙනෝනේ. හැබැයි මේ වගේ කඩ ටික තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. දැන් මේ කඩකාමරේ අරගෙන වහලා තියාගෙන ඉන්නවා. එතකොට මේ හරි නියමිත පුද්ගලයෝ නෙමෙයි මේ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන් කීප දෙනෙක් අතර තමයි මේක පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා පාර්ශ්වභාව විසින් මේ කරන නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇදි කරලා පාර්ශ්වභාවට බාර දුන්නාම මේක පිටිපස්සේ මොකක් හරි අධීක්ෂණ කරන්න මොකක් හරි ක්‍රමවේදයක් නැති වුණොත් එහෙම වෙන්නේ මේ හැමදාම ප්‍රශ්න. ඒ වගේම තමයි මේ මේකට එක්කම එකක් කියන්න. අනිත් එක මිහින්තලේ කියන්නේ ඓතිහාසික ස්ථානයක්. එතකොට මේකේ දැන් අද වෙනකොටත් කඩකාමර 100 ගාණක් විවිධ පුද්ගලයින්ට දේශපාලන හිතවත්කම් මුදල් වලට ඇත්තරම ගනුදෙනු කරලා තියෙනවා. තැන් තැන් වලින් ගිහිල්ලා මෙතනක හදාගන්න මෙතන හදාගන්න මෙතන හදාගන්න කියලා මුදල් වලට අලෙවි කරලා තියෙනවා. සම මේහින්තලේ වගේ තැනක අපි හොඳ සැලැස්මක් ඇතුව ඓතිහාසික තැනක මේව කටයුතු කරන්නේ නැතුව මේ ප්‍රාදේශීය වලට මේ බලතල ටික දීලා කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට මේ විවිධ අක්‍රමිකතා වෙනවා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලන ඔබතුමාගෙන් ඔබතුමාට හැකියාව තියෙනවද මේ මිහින්තලේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා මේ කවහලා තියෙන කඩකාමර හරියාකාරව නැවත ටෙන්ඩර් කරලා නැවත වැඩ කඩ කරන්න පුළුවන් මිනිසුන්ට ලබා දෙන්න සහ අර තැන් තැන් වල බදු දීලා තියෙන කඩකාමර වලට කරලා තියෙන ක්‍රමවේදය මොකක්ද කියලා සොයා බලලා ඒකට හරි කුල නීත්‍යානුකූල කටයුතු කරන්නත් හරි සැලැස්මක් අනුව වැඩ කරන්නත් ක්‍රමවේදය සකස් කළ හැකිද?
ගරු මන්තුමනි, මේ කඩකාමර සියල්ලම දැන් ඒ බදුකරුවන්ට ලබලා දීලා තියෙනවා. ඒ අය මේ කඩකාමර බදු ගත්තාට පස්සේ ඒ අවශ්‍ය කටයුතු කරලා නැත්නම් ඒ ගැන හොයාබල්ලා අවශ්‍ය කටයුතු කරන්නම්. තවත් මේ ඔබතුමා කියන එක මම මේ සභාගත කරන්නම් ගරු කතානායකතුමනි. මේ විධිමත් විදිහට පත්‍රයේ දැන්වීමක් දැම්මාට පස්සේ ඕන එක්කෙනෙකුට ඒකට ටෙන්ඩර්යක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම අක්‍රමිකතාවක් වෙලා නැහැ. මේ කඩ අරගෙන ඒ අය මේ කඩ ආරම්භ කළා නැත්නම් ඒ අවශ්‍ය කටයුතු කරන්නම්. අර ඔබතුමා කියපු අනිත් ප්‍රශ්නේ තවත් එහෙම ඒවා තියෙනවා නම් අවශ්‍ය කටයුතු කරන්නම් හොයලා බලන්න.
ඒක ක්‍රියාත්මක වෙනවා බොහොම. කියන්නේ මේ මිහින්තලේ කියන්නේ නිකන් අහවල් ගිය තම තැන්වල තියෙන ප්‍රාදේශීය සභාව වගේ නෙමෙයි. අපි ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක ප්‍රාදේශීය සභාවක් මේක. ඒ නිසා ඒ නගරයේ විකෘති කරලා නගරය අලංකරණයට බාධා කරලා ඓතිහාසිකත්වයේ කෙලසෙන විදිය වැඩකට යුතු වෙනවා එතන සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳව සොයා බලන්න කියන කාරණේ පුතුවයි මතක් කරනවා. ඒ වගේම මේ ප්‍රශ්නෙට අදාළ නොවුනත් ගරු ඇමතුමනි, අද වෙනකොට ඒ ප්‍රාදේශීය සභාව ඉන්නවා විශාල සේවක පිරිසක් ස්ථීර නොකර. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අද වෙනකොට ඔබතුමාලා පළාත් පාලන මැතිවරණය මේ පවත්වන්න නැති එක තුල පහුගිය මේ මාසේ ඔබතුමාලා කිව්වා මූලික වැටුප විතරක් යම් කිසි ශ්‍රමික මේ රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙනවා කියලා. හැබැයි සමහර ආයතනවල මූලික වැටුපවත් ලබා දීලා නැහැ. ඒ වගේම මූලික වැටුපෙන් විතරක් අද ඒ රාජ්‍ය සේවකින්ගේ තමන්ගේ පුරුදු වෙලා තිබිච්ච යැපුම් ක්‍රමවේ යන්න බෑ. ණය අරගෙන තියෙනවා විවිධ දේවල් වලට ඒ ණය මුදල් දෙක කැපිලා යනවා. ඒ නිසා ඒ රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක අසාධාරණ පත් වෙලා ඉන්නවා වගේම අද ප්‍රාදේශීය සභාව සියල්ල අක්‍රීය වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රාදේශීය සභාව කියන්නේ පළාත් සභාවක් කියලා වෙලා තිබ්බා වගේ නෙමෙයි. ප්‍රාදේශීය සභාව අක්‍රීය වෙලා තියෙනකොට ගමේ කුණු ටික ඇදිලා යන්නේ නැහැ. ඒ ප්‍රාදේශීය සභාව හරහා කෙරෙන තියෙන විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා ඒක දේශපාලන මෙතුකක් කාලයක් හුරු වෙලා තිබුණේ මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට දැනුවත් කරලා ගමේ මිනිස්සු බොහොම ලේසි රාජ්‍ය නිලධාරීන්ට කතා කරනට වැඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට කතා කරලා මේ කඩේ ඉක්මන් කරගන්න තමයි තු ලයිට් එක බල්බ් එක පිච්චිලා නම් මේ කතා කරන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරට. දැන් අද මන්ත්‍රීවරු අක්‍රීය වීම තුල ප්‍රාදේශීය සභා ඔබතුමාලා පවත්වන්නේ නැති එකක් තුල මේ විශාල ප්‍රශ්න ගණනාවක් ඉස්සරහට නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ අපි ගාන උදාහරණ තියෙනවා. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඉල්ල ඔබතුමාලට හැකියාවක් නැද්ද තාමත් නිවැරදි දිනයක් මේ ප්‍රාදේශීය සභා පවත්වන දේ ඒක රාජ්‍ය සේවකයන්ට රජයට වැටුපට යන්න වැඩ පිළිලක් සකස් වෙන්න ඕනේ. එයාගේ පූර්ණ වැටුප වැටෙන ක්‍රමයක් හදෙන්න ඕනේ. ඒ වගේ මෙහෙම නැත්තම් දැන් මේ අක්‍රීය වුණාන් පස්සේ ප්‍රාදේශීය සභාව වලින් සිද්ධ වෙන්න යන මේ අකටයුතු නැත්තම් ඒ රාජ්‍ය සභාව මෙතුවක් කාලයක් සිද්ධ වෙච්ච කාර්යක්ෂම සේවාව නතර වීමට ඔබතුමාලගේ යම්සි වැඩ පිළිලක් තියෙනවද මේ දේවල් සාර්ථකව කරගෙන යන්න මොකද්ද ඔබතුමාල බලාපොරොත්තු
වෙන්නේ? ගරු මන්තුමනි, ඔබතුමාගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් මේ රාජ්‍ය සේවකයන් පිළිබඳව අප්‍රේල් 25 වෙනකන් ඒගොල්ලන්ගේ මූලික වැටුප ගෙව්වා ඔබතුමා කියපු කාරණේ ඇත්ත.
මේ යම් ආයතන ප්‍රධානීන්ට ගරු කතානායකතුමනි රාජ්‍ය සේවය කියන එක අඳුරගන්නවත් දන්නේ නැහැ. එක එක සංස්ථාවල කියනවා මේ රාජ්‍ය සේවකයෝ කියන එක අපි ඒකේ ගහලා තියෙන සියලුම රාජ්‍ය සේවකයෝ නිමාඩු අරන් ඉන්නේ ඒගොල්ලන්ට මූලික වැටුප ගෙවන්න කියලා. එතකොට තමන් නිමාඩු දුන්නා නම් එයා රාජ්‍ය සේවකෙක්. ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ හොඳටම පැහැදිලි කරලා තියෙනවා රාජ්‍ය සේවකයා කියන්නේ කවුද කියලා. ඒ නිසා ඒ මටත් කතා කරනවා ගොඩක් අය ඒ ආයතන ප්‍රධානීන්ට තියෙන නොදැනුවත්කම තමයි ඒක අපි ඒ කියලා තියෙන ඒ ඔක්කොටම පඩි ගෙවන්න කියලා. ඊගාව කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළා තියෙනවා. මැතිවරණ කොමිසමත් එක්ක අපි එකඟතාවයක් ගත්තා. තමන් ඉල්ලන පළාත් පාලන ආයතනයෙන් පිටට ළඟම ස්ථානකට ඒ අය ඒ පළාත් පාලන කොට්ටාසේ ඉන්නවා නම් ඉතින් පිටටද තාවකාලික පත් කළා එයාට නැවත රාජ්‍ය සේවයට යන්න. තව වැරදි වැඩක් කරලා තියෙනවා මහත්තයා ඡන්ද ඉල්ලනවා නම් නෝනටත් මාරුවක් දීලා. ගරු කතානායකතුමනි කොහෙවත් එහෙම එකක් කියලා නැහැ. දැන් අපි මහත්තයා ඡන්ද ඉල්ලනවා නම් කොට්ටාසේ නෝනටත් ඒ කොට්ටාසේ ඉන්න බෑ කියලා. ඒක මූලික අයිතිවාසිකමක් කඩවිලා. පෙලක් ඉන්නවත් මහත්තයා ඡන්ද ඉල්ලනවට නෝන කැමති නැහැ. නෝන ඡන්ද ඉල්ලනවට මහත්තයා කැමති නැහැ. දැන් මේ මාරුවෙන් දීලා තියෙන්නේ ඒගොල්ලන්ට එක එක ආයතන වලට හිතුමතේ. එහෙම කරන්න කොහෙවත් නීතියෙන් කියලා නැහැ. මේ නෝන ඉල්ලනකොට මහත්තයා මාරු කරන්න මහත්තයා ඉල්ලනකොට නෝන මාරු කරන්න. ඒක වැරදි කියාවක්. ඒක නිසා ඒක අපි නිවැරදි කරන්න කියනවා. අර අයට කැබිනට් අනුමැතිය ආපු ගමන් රාජ්‍ය සේවයට ආපහු යන්න පුළුවන්.
කොමිස්සරි. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්න දෙක ඉවරයි. තුෂාර ඉන්දුන ලම්බරසේන මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නාංක එක භාණ්ඩ ප්‍රමාණ දුම්රිය 3ක්, තෙල් ප්‍රමාණ දුම්රිය 8ක් වශයෙන් සහ මගින් ප්‍රමාණ දුම්රිය 40ක් පමණ දුම්රිය මාර්ගවල පාර්සල් කටයුතු සඳහා මගින් ප්‍රවාහන දුම්රිය 40ක් යොදා ගන්නවා. භාණ්ඩවලට 3යි, තෙල් ප්‍රවාහනයට 8යි. ඊළඟට එක් එක් දුම්රිය ගමනාන්තයේ වෙන්වෙන් වශයෙන් භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් අංක 44.58 කොළඹ කොටුව සිට අනුරාධපුරය, අංක 48.72 අනුරාධපුරයේ සිට කොළඹ කොටුව, අංක 11.04 රඹුක්කන සිට මහනුවර, තෙල් ප්‍රවාහන දුම්රියන් අංක 1160 කොළොන්නාව පේරාදෙණිය, අංක 44.97 කොළොන්නාව අනුරාධපුරය, අංක 64.93 කොළොන්නාව මඩකලපුව, අංක 83.07 කොළොන්නාව ගාල්ල, අංක 34.02 කොළොන්නාව කටුනායක ගුවන්තොටුපළ, අංක 34.13 කොළොන්නාව කටුනායක ගුවන්තොටුපළ, අංක 34.21 කොළොන්නාව කටුනායක ගුවන්තොටුපළ, අංක 34.29 කොළොන්නාව කටුනායක ගුවන්තොටුපළ. තුන්වෙනි ප්‍රශ්නයේ තුමාගේ භාණ්ඩ ප්‍රවාහනයේ වැඩි වශයෙන් දුම්රිය යොදා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? දුම්රිය භාණ්ඩ ප්‍රවාහනයේ සඳහා ඉල්ලුම්කරුවන් ලියාපදිංචි කිරීම කෙරෙනවා. 2022 අයවැය යෝජනා අනුව දුම්රියෙන් එළවළු ප්‍රවාහන කිරීමේ ව්‍යාපෘතියක් සඳහා මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව අලුතෙන් මැදිරි සකස් කරලා ඒ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෞද්ගලිකාංශයේ සමග ඒකාබද්ධව මේ කෙටි කාලයක් තුලදී එළවළු ප්‍රවාහනය ආරම්භ කරනවා. චීන වරායේ සිට සීදූ අතර බාලුන් සහිත විශේෂ දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඉන්ධන ප්‍රවාහනය සඳහා කොළොන්නාව අංගණයේ ඇතුළු හඳුනාගත් අනෙක් දුම්රිය ඉන්ධන ඇති මාර්ග සංවර්ධනය කරනවා. කොළඹ සිට හරුවක්කාරු දක්වා දුම්රියෙන් ඝනාපද්‍රව්‍ය ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. දුම්රිය භාණ්ඩ ගාස්තු සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කරනවා. මේදී මම ගරු අනික් ප්‍රශ්නේ නොයසේ නම් ඒ මන්ද අදාළ නොවේ.
අර කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ
ගරු ඇමතුමා, දැන් ඔබතුමා කව මිලියන 200ක් වෙන් කළා තියෙනවා මේ දුම්රිය මගින් එළවලු ප්‍රවාහනය කිරීම සඳහා කියන එක. දැන් ගිය අවුරුද්දේ තමයි එවකට හිටපු ප්‍රවාහන ඇමතුමා මම හිතන්නේ මේ ගැන පරීක්ෂණයකුත් පවත්වලා එළවලු ප්‍රවාහනය කරන එක සාර්ථකයි කියලා මාධ්‍යනුත් ඇවිල්ලා කිව්වා. මේක ඉතාමත් අති සාර්ථක වැඩසටහනක් මේ දුම්රිය මගින් එළවලු ප්‍රවාහනය කරන කියන එක. එතකොට ඒකෙන් ලැබෙන ලාභය එළවලු ගොවියන්ටත් පාරිභෝගිකයන්ටත් ලබා දෙනවා කියලා මාධ්‍යයෙන් පවා ප්‍රකාශ කරා ගිය අවුරුද්දේ ගරු ඇමතුමා. එතකොට මේක කවදද මේක ආරම්භ කරන්නේ? මේ වෙනකොට මේ වැඩසටහන නැවතිලා තියෙනවා. මේක කවදද මේක ආරම්භ කරන්නේ ගරු ඇමතුමා?
දැන් මේ මතුපිට මාධ්‍ය වලින් සමහර අය කලබල වෙලා ප්‍රචාරණයට යොදා ගන්න දේට වඩා ගරු මන්ත්‍රීතුමා, අපි මේ ගරු සභාව වශයෙන් අවබෝධ කරගත යුතුයි ඉතාම සංකීර්ණයි මේ තියෙන ගැටලුව. මොකද හේතුව අපිට දුම්රිය එන්ජින් ලෝකොමෝටිව්ස් සහ මැදිරි දීර්ඝ කාලෙකින් අපි අරන්නේ. ඉතා පැරණි අවුරුදු 50ක් විතර පැරණි එන්ජින් යොදවනවා. ඊයේ දිනේදී සම්පූර්ණ සාකච්ඡාවක් පැවැත්වුවා. අපි තෙල් ප්‍රවාහන අවශ්‍යතාවයෙන් දුම්රිය තාම සම්පූර්ණ කරන්නේ 140යි කතානායකතුමනි. තව 160ක් කරන්න ඕන. ඒක කරන්න අපිට ධාරිතාවයක් නැහැ. තෙල් ගෙනියන්න වැඩියෙන් දාන්නේ මගින් ගෙනියන දුම්රියෙන්දි. එතකොට මගින්ට ඒ සේවය නැති වෙනවා. සමහර අවස්ථාවලදී කටුනායක ගුවන්තොටුපළට තෙල් ප්‍රවාහනය කරගන්න බැරි වුණොත් සමස්ත සංචාරක ව්‍යාපාරයට බලපානවා. ඒ නිසා මම ඊයේ කාන්තන විජේසේකර අමාත්‍යතුමා ප්‍රමුඛ ඛනිජ තෙල් සංස්ථාවට කිව්වා තමන් විසින් දුම්රිය එන්ජින් ටිකක් ගෙනාගෙන මේ ටැංකි ටිකක් ගෙනාගෙන තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය කරන්න මම දුම්රිය මාර්ගයේ දෙන්නම් කියලා. ලංකාව පුරාම බෙදෙන එකේ එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් ඔය මිලියන 200 වියදම් කරපු එළවලු දුම්රියෙත් එහෙමයි ප්‍රශ්නේ. එතන එහෙම ගෙනාවට දුම්රියෙන් එළවලු ප්‍රවාහනය කරන්න පුළුවන් කොළඹට, කොළඹින් ආපසු ගෙනියන්න එකක් නැත්නම් වාර දෙකක ගමන් වියදම එළවලු වලට බෙදීමෙන් එළවලු ප්‍රවාහන වියදම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පුද්ගලිකාංශයේ වෙනම කැඳවලා මේ ආර්ථික මධ්‍යස්ථාන ජාලයයි පුද්ගලිකාංශයේ මේ පිළිබඳ ලොජිස්ටික් පිළිබඳ විශේෂඥතාවයක් තියෙන පෞද්ගලික සමාගමෝයි කැඳවලා ඔවුන්ට මම ව්‍යාපෘතියක් බාර දුන්න මේක ඵලදායක ලෙස කරන්න පුළුවන්. ඒ ගොවියට වාසියක් වෙන්න නම් එළවලු ප්‍රවාහනය කිරීමේදී ලොරියේ ප්‍රවාහනයට වඩා අඩු මිලක් ලැබෙන්න ඕනේ එළවලු ප්‍රවාහනය කරනකොට. එහෙම වෙන්න නම්
පිළිතුර කෙටි කරා නම් හොඳයි.
ඔව්. ඉතින් ඒ නිසා මේ සංකීර්ණයි. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. කොහෙන් හරි අපි රුසියාවට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා දැන් යන්න තියෙන්නේ චීනයට විතරයි. මේ ලෝකොමෝටිව් සහ මේ මැදිරි හා දුම්රිය පීලි දුම්රිය මාර්ග ටික හදාගන්න ඕනේ. විව්වගත ගැටලුවක්. කෙටි කාලයේදී උත්තර හොයවීම අමාරුයි.
ප්ලීස්.
කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, දැන් දුම්රිය සේවයේ මං හිතන්නේ පුහුණු රියදුරු වගේම ශ්‍රමිකයන්ගේ විශාල අඩුපාඩුවක් තියෙනවා. මං හිතන්නේ 6000ක වගේ අඩුපාඩුවක් තියෙනවා. දැන් දුම්රිය රියදුරු කෙනෙක් ගත්තොත් ගරු ඇමතුමා, මේ වාහනයක් එලවන කෙනෙක් වගේනේ මං අහලා තියෙන විදිහට, මං හිතන්නේ අඩුම වශයෙන් අංග සම්පූර්ණ රියදුරු කෙනෙක් දුම්රියක් දාවන්න සුදුසුකම අවුරුදු 15ක් වගේ කාලයක් යනවලු ඒ පුහුණුව සම්පූර්ණ වෙලා. දැන් දුම්රිය සේවයේ රියදුරුන්ගේ විශාල අඩුපාඩුවක් තියෙනවා වගේම ගරු ඇමතුමා, මේ දුම්රිය මැදිරි පිරිසුදු කිරීම දැන් පවණක් වෙලාවට ගරු ඇමතුමා අපි දකිනවා දැන් අර එක්ස්ප්‍රෙස් ට්‍රේන් එකේ හුඟක් අය දැන් ට්‍රේන් එක පාවිච්චි කරනවා. එතකොට දැන් මේක ඇතුලේ පිරිසුදුභාවය කියන එක දැන් එන්න එන්න දැන් අඩු වෙලා යනවා. දැන් මේකට පෞද්ගලික ආයතනයක් මේකට සම්බන්ධ කරගන්නවද නැත්නම් ඒකට අවශ්‍ය කරන ශ්‍රමිකයන් මේකට නැවත බඳවාගෙන මේවා පිරිසුදුභාවයට තියාගන්නවද? ඒ වගේම අර පුහුණු රියදුරුවරුගේ මොනවහරි ඒකට අමාත්‍යාංශය ඔබතුමාගේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද මේ සම්බන්ධව ගරු ඇමතුමා?
කිසිම වැඩපිළිවෙලක් නැහැ. මොකද හේතුව දැන් ඔක්කොම විශ්‍රාම යන දුම්රිය රියදුරුවරු අපි කොන්ත්‍රාත් පදනම යටතේ බඳවගෙන තියෙනවා. කොන්ත්‍රාත් පදනම යටතේ විශාල අතිකාල ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. දුම්රිය ආදායම 2021 වර්ෂයේ බිලියන 2.9යි. අතිකාල දීමනා ගෙවලා තියෙනවා බිලියන 2.3ක්. ඉතින් එතකොට වැටුප් ගෙවලා තියෙනවා බිලියන 7ක්. කොහොමද දුම්රිය ගෙනියන්නේ? ඒක නිසා මේ අවුරුදු 10ක පුහුණු කාලය වෙනස් කරන්න බෑ මට තනියෙන්.
මොකද ඒ සඳහා එහෙම කළොත් මුළු රාජ්‍ය සේවයටම ඒක බලපානවා. ඒක නිසා දෙපාර්තමේන්තු ක්‍රමයට මේක කරන්න බෑ. දුම්රිය අධිකාරියක් කරන්න ඕනේ. අවශ්‍ය වෙනස්කම් කරන්න නම් ඒ සඳහා අධිකාරිය පනතක් සකස් කළා. දුම්රිය ඉතා ඉක්මනින් අධිකාරියක් කළොත් ක්ෂණික තීන්දුව తీරන ගන්න පුළුවන්. දෙපාර්තමේන්තු ක්‍රමයට වාණිජ කටයුත්තක් කරන්න බෑ. ඒක අසාර්ථක ව්‍යායාමයක්. අපි දුම්රිය අධිකාරියක් කරන එකට ඔබතුමා සහාය දෙන්න ওই ප්‍රශ්න ටික විසඳගත්තා.
බොහොම ස්තුතියි. නලි බණ්ඩාර ජයමහමැතිතුමා වාරි මාර්ග මැතිතුමාගේ ඇසීමට ඇබ්සන්ට්. මොහොමඩ් මුසම්මිල් මැතිතුමා පරිසර මැතිතුමාගේ ඇසීමට
මම ආනවා කතා නායකතුමනි.
කල් ඉල්ලනවා කරු කතා නායකතුමනි සද්දික.
2 weeks. රෝහිණී කුමාර විජේරත්න මැතිණිය.
මම ආනවා ගරු කතා නායක.
වන ජීවී මැතිතුමා.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය යන උද්‍යානවල සංචාර කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නෙවෙයි කුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සමිතිය පිහිටවල තියෙන්නේ. ඒක පිහිටවල තියෙන්නේ කුරුළු පරිසර වනෝද්‍යානය නැත්තම් එකේ පාරිසරික වන උද්‍යානය හුරුළු පරිසර වන උද්‍යානය කියලා වෙනමම වන උද්‍යානයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ වනෝද්‍යානය ඒ හුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සමිතිය හදලා තියෙන්නේ ඉන්න ඒ හුරුළු පරිසර වන උද්‍යානය වෙනුවෙනුයි කුරුළු පරිසර මනෝද්‍යාන සංවර්ධන සමිතියක් හදලා තියෙන්නේ. දෙවෙනි කාරණය වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන වලට මේක පටහැනි වෙන්නේ නැහැ. මොකද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත අපට පනත ප්‍රකාරව වන සංරක්ෂණ ආඥා පනතට අනුව ප්‍රාදේශීය ප්‍රජාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි මේ කටයුතු කරන්න පුළුවන්. ජාතික වන ප්‍රතිපත්තියත් ඒ වගේම වන සංරක්ෂණ ආඥා පනතත් අනුව ප්‍රාදේශීය ප්‍රජාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි මේක කරන්න පුළුවන්. මේ වගේ සමිති හදලා ඒ ප්‍රජාවත් එක්ක වැඩ කරන්න පුළුවන්. නමුත් එතුමිය ඊළඟ අහන ප්‍රශ්නය එම සංවිධානය විසින් රුපියල් 1,70,00,000 රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියට පටහැනි වන ආකාරයට ලබාගෙන ඇති බව දන්නවාද කියන එක ප්‍රමාණය දන්නේ නැහැ. මේ මෙතන ඔය ඉකෝපාක්කේ, ඒ කියන්නේ කුරුළු පරිසර වන උද්‍යානයට ඇතුල් වෙන්න ඒ විශාල එතන කැලෑවක් තිබුණා. ඊට පස්සේ මේ මට ලබා දීලා තියෙන තොරතුරු අනුව ඒක 2012 මේ වනෝද්‍යානයක් බවට ප්‍රකාශ කරාට පස්සෙත් ඊට පෙර ඉඳලා මේ ගමේ ඉන්න කණ්ඩායමත් එක්ක එකට එකතු වෙලා සමිතියක් පිහිටවගෙන තිබෙනවා. ඒ කැලෑව නඩත්තු කිරීමට එහි අවශ්‍ය කටයුතු කිරීමට සමිතියක් පිහිටවලා තියෙනවා. ඊට පස්සේ මේක වනෝද්‍යානයක් විදිහට ගැසට් කරාපුවම මේ සමිතිය තමයි ඒ වනෝද්‍යානය නරඹන යන අයට ජීප්‍රත එහෙම දාලා තියෙන්නේ සමිතියේ මැදිහත් වීමේ. එතකොට අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මුදලක් අය කරනවා, යම් මුදලක් වාහනයක් ඇතුල් කරනකොට සහ එහි ඉන්න අයට ඒ වගේ කාරණාවලට මේගොල්ලෝ මේ මඟ පෙන්වීම වෙනුවෙනුත් ඔවුන්ගේ ජීප්‍රත ඇතුල් කිරීම වෙනුවෙනුත් තමයි මේ සමිතිය හදලා මේ මුදල් එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රමාණය කොච්චරද කියන එක දවසින් දවස එතන එකතු වෙනවා. මේ ගානම හරියට මම දන්නේ නැහැ 1,70,00,000 කියන එක. කොහොම වුණත් ඔබතුමිය මේ කාරණය මතු කරපු එක අපි ස්තුතිවන්ත වෙනවා. අපි මේ සම්බන්ධයෙන් මීටත් වඩා පුළුල් ගම සම්බන්ධ කරගෙන මෙය වඩා වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම සංවිධානය ප්‍රතිව්‍යුහගත කරන්න අපි යෝජනා කරනවා. ඒ සඳහා අපි කැබිනට් අනුමැතියකුත් ලබාගෙන නීතිපතිතුමාටත් මේ ඒ ගිවිසුම් ඉදිරිපත් කරලා වඩා වැඩි ප්‍රමාණයකට මේට සම්බන්ධ වෙන්න පුළුවන් වන ආකාරයට මේ කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඔබතුමීගේ ඒ සොයා බැලීම සම්බන්ධයෙන් අපි දැනුවත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මම ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්නයක් අහන්නේ නැහැ. නමුත් මට ඔබතුමීගෙන් දැනගන්න ඕනේ පෙරේදා වෙනකන් සමාජ මාධ්‍ය ජාලාවල මම දැක්කා මයංගනේ කුඹුරක අලියෙක් වැටලා ඉන්නවා දවස් ගණනාවක්. නමුත් කිසිම වන සංරක්ෂණ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමක් කරේ නැහැයි කියන එක සමාජ මාධ්‍යවල මම දැක්කා. ඒක තුළ ඒ අලියාගේ ජීවිතෙත් අනතුරේ වැටෙන්න පුළුවන්. ඒක බලන්න ලොකු පිරිසක් යනවා. ඒ අයටත් ලොකු ඒ සම්බන්ධයෙන් ඔබතුමී ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
මේ සාමාන්‍යයෙන් මෙවැනි අලින් විශාල ප්‍රමාණයක් දිනපතා අනතුරු වලට ලක් වෙනවා, අලින්ගේ හානි සිද්ධ වෙනවා, මරණයටපත් වෙනවා. ඉතින් එහෙම වුණාම මේ දෙපාර්තමේන්තුවේ මේ වන සංරක්ෂණය නෙමෙයි මේකට ඒ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ වනජීවි දෙපාර්තමේන්තුව. වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ගන්නා වූ ක්‍රියාමාර්ග දෛනිකව මා වෙත වාර්තා කරලා වාර්තා කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මම හොයලා බලලා අවශ්‍ය පීවර ගන්නම් යම් කිසි දෙයක් වෙලා නැත්තම්.
ඔව් මම ඔබතුමීට ඒ සමාජ මාධ්‍යයේ ඔබතුමීට ලැබෙන සලස්වන්න. ඊළඟට මට ඔබතුමීගෙන් දැනගන්න පුළුවන්ද මේ කැලෑ සම්බන්ධයෙන්ුත් ඔබතුමීද වගේ කියන්නේ?
මෙම අමාත්‍යංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වනජීවි දෙපාර්තමේන්තුවත් දෙකම මෙම අමාත්‍යංශයේ යටතට ගැසට් කරලා තියෙනවා.
ඇමතුමී මට දැනගන්න ඕනි දැන් පහුගිය කාලේ නකල්ස් ආශ්‍රිතව ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත්තා. ඒකෙදි සින්නක්කර ඔප්පු තියෙන ඒවත් මැනුමකින් තොරව පවරා ගත්තා. මම දැන් කාලාන්තරයක් තිස්සේ කියනවා ඒකෙදි මිනිසුන්ගේ වැසිකිළිය තියෙන කැලේ ගෙදර තියෙන්නේ අනික් පැත්තේ. එතකොට මේක දිගින් දිගටම ඉල්ලීමක් කරා මේ අයගේ සින්නක්කර ඔප්පුව හරි මැනුමක් කරලා අඩි 3000ට ඉහළ නම් ගන්න අඩි 3000 මැනලා එතනින් එහාට ගන්න අර මිනිස්සු ලොකු අසරණ භාවයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමීගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව සොයා බලලා ඒ ප්‍රදේශවල ඒ ජනතාවට වෙච්ච ඒ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.
මොකද
කිසිම විදිහකින් වන්දියක් හෝ ලබා දීලා නෙවෙයි ඒ කරලා තියෙන්නේ.
ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා
අහනවා කථානායකතුමනි.
කර්මාන්ත ඇමතුමා උත්තර දෙන්න.
377
ඔව් මයික් එක ගන්න.
මයික් එක ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට ස්ථිර සේවකින් 281යි දෛනික සේවකින් 33යි එකතුව 314යි එකේ 2 විධායක ශ්‍රේණියේ සේවකයන් 15යි එකේ 3 සභාපතිතුමාට වාහනයක් සපයා ඇත තෙල් ලීටර 145යි සාමාන්‍ය අධිකාරීතුමාට වාහනයක් සපයා ඇත තෙල් ලීටර 145යි ජ්‍යෙෂ්ඨ කල්මනාකරුවන්ට තෙල් ලීටර 115යි මධ්‍යම කල්මනාකරුවන්ට ප්‍රවාහන දීමනාව රුපියල් 22500යි කනිෂ්ඨ කල්මනාකරණ කරුවන්ට වාහන දීමනාව රුපියල් 15000යි ඊළඟට එප්පාර සීමා සහිත ලංකා පොස්ට්පේඩ් සමාග විසින් මාසික නිෂ්පාදනය කරන පොහොර ටොන් ප්‍රමාණය දැනට නිෂ්පාදනය කරන්න පුළුවන් 10000ක් පුළුවන් 20000ක් පුළුවන්. නමුත් දැනට ටොන් 5000ක් නිෂ්පාදනය කරනවා. අතිරික්ත ටොන් 5000ක් තියෙනවා. ඊට අමතරව කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් නිෂ්පාදනය කරන්න වියදම අහලා තියෙනවා. 628ක් රුපියල් 628යි 760ක් යනවා. ඊළඟට පොහොර නිෂ්පාදන දායක වන සේවකින් සංඛ්‍යාව 130යි. දැනට මිලියන 500ක ඉහත ආයතනයේ පාඩු ලබන ආයතනයක් බවට පිළිගන්නේද? පිළිගන්නේ නැහැ. පාඩු ලබන්නේ නැහැ. දැනට මිලියන 500ක ස්ථිර තැන්පතුවක් තියෙනවා. ඒ 500ක තැන්පතුවට කලින් මම මේ අමාත්‍යංශ මේ ආයතනයේ බාර ගන්න කලින් මිලියන 125ක ඕඩි එකක් අරන් තියෙනවා. හැබැයි මේ මිලියන 125 ඕඩි එක දැන් පියවලා මිලියන 50යි තව තියෙන්නේ. මේ මාසේ ඕඩි එක සම්පූර්ණයෙන් කවර් කරන්න තිබ්බා. නමුත් වැටුප් දෙකක් දෙන්න තිබ්බා. ඇඩ්වාන්ස් එක රුපියල් 30000ක් දුන්නා. වෙන ආයතන වල 10000යි දෙන්නේ. රුපියල් 30000ක අවුරුදු දීමනාවක් දීලා තියෙන නිසා මැයි මාසේ වෙනකොට ඒ ඕඩි එකත් කවර් කරන්න පුළුවන්. ඒ නිසා පාඩු ලබන ආයතනයක් නෙවෙයි. ඊට අමතරව එක්ස්පෝර්ට් ලයිසන් එක ගන්න ප්‍රශ්නයක් තිබ්බා නඩු තීන්දුවත් එක්ක. මේ වෙනකොට භූවිද්‍යායකට වාර්තාවක් ඉල්ලලා තිනා සයන්ස් ෆවුන්ඩේෂන් එකේ සයන්ස් ඇකඩමි එකේ ඒ වාර්තාව ලබා දුන්නාගෙන් පස්සේ නීතිපතිතුමාට යවලා නීතිපතිතුමාගෙන් පස්සේ මේ රටින් අපනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ධාරිතාව වැඩි කරගන්න පුළුවන්, සේවකව වැඩි කරන්න පුළුවන්, පැය 24 වැඩ කරන්න පුළුවන්. සයන්ස් ෆවුන්ඩේෂන් එකේ දීලා තියෙන වාර්තාවේ තියෙනවා අවුරුදු 100කට මේකේ පොස්ට්පේඩ් තියෙනවා. අවුරුදු 100කට දැනට අපි කරගෙන යන විදියට. හැබැයි ඒක අවුරුදු 5න් ඉවර කරන්න පුළුවන්, 10න් ඉවර කරන්න පුළුවන්. මේ යන විදියට ගියොත් 100ක් යනවා. හැබැයි පොස්ට්පේඩ් අවුරුදු 100ක් මේ රටේ මේ ලෝකේ තියෙයිද කියන එක කියන්න බෑ. තව අවුරුදු 10කින් පොස්ට්පේඩ් කියන එක මේ ලෝකෙන් ඉවර වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ තීන්දුව ආවම මාසෙකට අඩුම වශයෙන් ටොන් 10,000ක්වත් ලංකාවේ පෝර සමාගම් වලට දෙනවට අමතරව 10,000ක්වත් එක්ස්පෝර්ට් කරා.
ගරු ඇමතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න තමයි ලෝකමේ මතු පිට තියෙන හොඳම පොස්ට්පේඩ් නිධිය තියෙන ලංකාව. ඒ තියෙන එපාවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ එපාවල කියන ගම්මානයේ තමයි තියෙන්නේ. මේක 1971 පතල් ගැනීම අඳුරලා තියෙනවා. මේ ප්‍රමාණය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 4යි. මෙට්‍රික් ටොන් කිලෝ 106ක් මේකේ නිෂ්පාදනය කරන්න පුළුවන්. 1974 තමයි ප්‍රදේශ සංවර්ධන සභාවට මේක බාර දීලා තියෙනවා. 1977 මේක සංවර්ධන කරන්න ආරම්භ කරලා තියෙනවා. එමෙතුමා 2005 ඉටපු සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත එතුමා අඳුරලා තියෙනවා මේක සිංගල් සුපර් පොස්පේට් මඩ පොහොර හදන්න පුළුවන් කියලා. එමෙතුමා ඔබ දන්නවා CTC එකයි ඒලික්ස් ආයතනවල දැන් මේක නිෂ්පාදනය කරන දේවල් ගන්නවා. අපි පහුගිය දවස්වල මඩ පොහොරනේ කියලා විශාල ප්‍රශ්නකට මුහුණ දීපු යුගයක් තිබ්බා. පොහොරම නැතුව මේ ලංකාව තියෙන මේ විශාල සම්පත්තික තියාගෙන අපි නිකන් හරි සභාපති කටනායකතුමනි, මම ප්‍රශ්නට තම යන්නේ. මෙහෙම තියෙද්දි අපේ රටේ රුපිස් නේ ඩොලර්ස් නේ කියලා හිතාම ප්‍රශ්නයක් වෙච්චි වෙලාවතුවත් අපිට මේ පොහොර හදාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා සභා මේ කතානායකතුමනි. මම එමෙතුමාගා වහන්නේ දක්ෂ එමෙති කෙනෙක්. ඔබතුමා මේකට පියවරයක් ගන්න ඕන. එමෙතුමා එන එක්කෙනාට බාර තියෙන්නේ නැතුව ලංකාව මඩ පොහොර හදන්න පුළුවන් ස්ථානය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ එපාවල. ඕන විදිහට සේවකයෙක් ඉන්නවා. ඔබතුමා පොඩක් ඇවිල්ලා බලලා මේ ටොන් 10,000 අදනවා පුළුවන් කියලා කියන තු එමෙතුමා ලංකාව ගොවිතන් කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණයක් මේ හදන්න පුළුවන්. මේක ඔබ කරනවද නැද්ද කියලා ඔබතුමා මේකට උත්තරයක් දෙන්නකෝ.
දරු කතානායකතුමනි, වැඩේ දෙන්න යන්නේ අවුරුද්දෙන් දීලා ඉවර කරන්න පුළුවන්. අර සයන්ස් ෆවුන්ඩේෂන් එකේ අර වාර්තාව දැන් තව සතියකින් එනවා. බය නැතුව ඉන්න. එතකොට එක්ස්පෝර්ට් ලයිසන් එක දෙන්න පුළුවන්. චීනෙන් ඇවිල්ලා ඉල්ලනවා, ඉන්දියාවෙන් ඉල්ලනවා, සිංගප්පූරෙන් ඉල්ලනවා, ඔක්කොම එනවා. ආයෝජකෝ එනවා. ආයෝජකේ ආවට බඩු දෙන්න විදියක් නැහැනේ. දැන් දෙන්නම් ඉන්න. ඇති වෙනකන් දෙන්න. ඔයාගෙනුත් ගන්න සේවකයෝ ආරම්භණම්. මොකද වැඩේ කරන්න බඩු දැනට තියෙන ටොන් 5000 තියාගෙන ස්ටෝක් එකේත් ඉන්නවා. ඉන්නා බඩු යන්න එපෑ, බඩු දෙන්න. එහින්දා මේ නීතිමය ප්‍රශ්නේ විසඳ ගත්තට පස්සේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්. මේක අපි ගත් එකක් නෙවෙයි. ඒ පළාතේ ජනතාව තමයි මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තීන්දුව අරන් තිබ්බේ. එහින්දා දැන් සයන්ස් ෆවුන්ඩේෂන් එකයි ඒක නීතිපතිට ඇවිල්ලා නීතිපතිගේ ප්‍රශ්නේ විසඳ ගත්තට පස්සේ ටොන් 10,000ක් නෙවෙයි චීනෙන් ඇවිල්ලා කියනවා. චීනෙන් මේ ඉඳන් කරන්න ආයතනේ පිට විකුණන්න බෑ. ආයතනේ රටින් පිටට දෙන්නේ මේ රටේ ඉඳගෙන පොහොර නෙවෙයි ඕන දෙයක් හදන්න. අවුරුදු 100කින් 100ක් යනකම් මේක කර කර ඉන්න බෑ. අවුරුදු 5න් හරි ඉවර කරමු මේ ඩොලර් ප්‍රශ්නේ විසඳ ගන්න. ඒක විසඳ ගන්න මේ නීතිමය ගැටලුව විසඳ ගත්තට පස්සේ ප්‍රශ්නේ ඉවරයි.
කොහොමද සුදී අමතුමා?
හරි, දෙවැනි අතුරු ප්‍රශ්න එමතුමනි, ඔබ දන්නවා හිටපු ජනාධිපති ප්‍රේමදාස ජනාධිපතිතුමා යුගයේදී ලංකා වටේම ගාමන් විශාල ප්‍රමාණයක් ආරම්භ කරුවා. ඔයාට නෑ, ඔයාට නැති වුණාට ලංකාවම විවෘත කරුවා නැමැතුමා. ඒක ඉතාම කණගාටුවක් එමතුමා. අනුරාධපුර නගරයේ තියෙන ගාමන්ට එක, ඒ වගේ කෙපිටිගොල්ලාව පදවිය තලාව මම උදාහරණ කීපයක් තමයි කිව්වේ. එහෙම එකම කියන්න ගියානම් අපේ කතානායකතුමා මට වාඩි වෙන්න කියයි. ඒ නිසා මේක වහලා ඉවරයි. අපේ පළාතේන තරුණයන්ට රැකියාව අවස්ථාව නැති වෙලා තියෙන්නේ. ඔබ මේක නැවත වාරයක් ශක්තිමත් කරන්න, ඒ වගේම ලංකාව ඉන්න ව්‍යාපාරික ඔක්කොම දැන් යනවා එමෙතුමා බංගලාදේශුවට, ඉන්දියාවට. අපේ රටේ අඩු මිලට කම්කරු ඉද්දිත් අපේ ව්‍යාපාරිකයෝ යනවා ඉන්දියාව බංගලාදේශ. මේ අය ගෙන්නලා නැවත වාරයක් මේ වහලා තියෙන ගාමන්ට් එක විවෘත කරන ඔබ ගන්න පියවර මොනවද?
මේ ගරු කතානායකතුමා, මන්ත්‍රීතුමාගේ වේදනාව හරි. නමුත් මේ ප්‍රශ්නේ මට තියෙන ප්‍රශ්නය, මට තියෙන මෑණික් කොස්පේට් කඩදාසි ඒවා මට අදාළ නැහැ. ඒක අපේ ප්‍රමේෂ් ප්‍රතිනායකතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්.
හරි, බොහොම ස්තුතියි. මම ඇදුන්නේ චින්තක අමල්මැතිතුමා ප්‍රශ්නය අහන්න, දිවරමැතිතුමාගෙන්.
මම අහන ගරු කතානායකතුමනි. අහන ගරු කතානායකතුමනි.
ඔව්.
ගරු කතානායකතුමනි, පිළිතුරු දෙන්න ලෑස්ති. අපේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නාවලියට අයන්නේ එක, පසුගිය වසර 6 කාලය තුල ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති ටින්මාළු ප්‍රමාණය පහත පරිදි වේ. මෙට්‍රික් ටොන් 2017 දී 40614යි, 2018 දී 28068යි, 2019 දී 36806යි, 2020 දී 26044යි, 2021 දී 8758යි, 2022 දී 3431යි. අයන්නේ දෙක, ඒ සඳහා වැය කරනු ලබන මුදල කොපමණද කියලා අහනවා. ඔව්, සඳහන් කරනවා රුපියල් මිලියන 2017 දී 9606යි, 2018 දී 88616යි, 2019 දී 13651යි, 2020 10764යි, 2021 4891යි, 2022 2671.9යි. ආයන්න එක, මිරිදිය මාළු යොදා ගනිමින් ටින් මාළු නිෂ්පාදනය කරන කිසිදු ව්‍යවසායකෙක් දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් ලබාගත් තොරතුරු අනුව එම ආයතනයේද ලියාපදිංචි ව්‍යවසායකයන් නොමැත. දෙක, පැන නොනැගි. ආයන්නේ තුන, ඔව්, මිරිදිය මසුන් භාවිතයෙන් ටින් මාළු නිෂ්පාදනය කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන ලෙස මෙම අමාත්‍යාංශයේ යටතේ ඇති ජාතික ජලද සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය වෙත දැනුම් දී ඇති අතර දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් සමග මෙම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවලදී මේ පිළිබඳ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව පර්යේෂණාත්මක තොරතුරු ඇසුරෙන් පහත කරුණු හෙළිදරව් වී ඇත. දැනට කැට්ලා වැනි විශාල මිරිදිය මසුන් යොදාගෙන ටින් මාළු නිෂ්පාදනය සඳහා උත්සාහ කර ඇතත් එම මසුන් ඍජුව මසුන් ලෙස ආහාරයට ගැනීම හේතුවෙන් ටින් කිරීම සඳහා ප්‍රමාණවත් අතිරික්ත නිෂ්පාදනයක් රට තුළ නොමැති වීම, මිරිදිය මසුන් මාංශ ඉතා මුදු ස්වභාවයෙන් ගන්නා බැවින් එම මසුන්ගේ මාංශ ටින් කළ පැවතීමේදී තවදුරටත් එම මාංශ කොටස් කුඩා කැබිලිවලට වෙන්වීම නිසා අලවිය සඳහා උචිත නොවීම, කැට්ස්ලා වැනි විශාල මිරිදිය මසුන් යොදා ටින් මාළු නිෂ්පාදනය කිරීමේදී එම මසුන්ගේ කටු ඉතා ඝනකමින් යුතුවන බැවින් එම කටු හා කොරපොතු වැනි දෑ ඉවත් කිරීමේදී මිරිදිය මසුන් කිලෝග්‍රෑමයකින් නිෂ්පාදනය කරනු ලබන මාළු ටින් ප්‍රමාණය කරදිය මසුන් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන මාළු ටින් ප්‍රමාණයට වඩා අඩුවීම හේතුවෙන් මෙම මසුන්ගෙන් සාදන ටින් මාළු වල නිෂ්පාදන වියදම ඉහළ යාම, මිරිදිය මසුන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු වල රස, කරදිය මසුන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු වල රස හා සැසඳීමේදී මිරිදිය ටින් මාළු වල රසයේ වෙනසක් පැවතීම හේතුවෙන් ඒ සඳහා පවතින ඉල්ලුම අඩුවීම, පැන නොනැගි.
කරවත්තමනේ, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, මේ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයේ ඔබතුමා කියන විදිහට
ටින් මාළු ක්‍රමයට යන්න අපහසුතාවයක් තියෙනවා නම් නමුත් පරිභෝජනයේ හැටියට ගන්න ප්‍රමාණය රටේ ජනතාව හැටියට වැඩි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේදී සමහරක් නීතිපද්ධතීන් තුලින් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට කෘෂිකර්ම අමාත්‍යාංශයත් වාරිමාර්ග අමාත්‍යාංශයත් එක්ක මේ ධීවර අමාත්‍යාංශයේ හැටියට මේ මිරිදිය මත්ස ව්‍යාපාරයේ දියුණු කරගන්න ක්‍රමවේදයක් ඔබතුමාලගේ තියෙනවද කියන එක දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ වන විට අපේ ගරු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇමතිතුමත් මමත් ඒ වගේම අපේ නිලධාරීනුත් ඒ වගේම අනිකුත් ආයතනවල සියලු නිලධාරීන් එක්ක ඒකාබද්ධව අපි සාකච්ඡා කීපයක් පවත්වලා තිනෝ. මේ සම්බන්ධව අපි ඉදිරියේදී ඉතාමත්ම හොඳින් මේ කාර්යය ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දැනට අපි මිරිදිය මත්ස කර්මාන්තයේ දැනට පාවිච්චි කරන්නේ වැව් 1400ක විතර වගේ ප්‍රමාණයක්. ගරු කතානායකතුමනි, දැනට අපි හඳුනාගෙන තියෙන 2000කට වැඩි ප්‍රමාණයක් වැව් මේ මිරිදිය මත්ස කර්මාන්තයේ සංවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන් කියලා. අපි ඒක නිසා කඩිනමින් වැඩපිළිවෙලක් දැන් දියත් කරන්න බලාපොරොත්තු වෙන. නමුත් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඒ කටයුත්ත ටිකක් ප්‍රමාද වෙලා
තියෙනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ නෙවෙයි මේකටම දැන් මේ මහරක් රාජ්‍ය නිලධාරීන් අතරේ මේ ධීවර අමාත්‍යාංශය එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශය එහෙම නැත්නම් ගෝජන සේවා කියන්නේ මේ වැව් ආශ්‍රිතව තියෙන අමාත්‍යාංශ මම කියන්නේ ඒ අය අතරින් සමහරක් වෙලාවට බෙදීම් වලට ලක් වෙලා තියෙනවා. මේක අපේ වැව, මේක අපේ වැව, මේක අපේ වැව කියලා. හැබැයි මහජනතාවට රාජ්‍ය නිලධාරීන් උත්තර කරන්නේ මහජනතාවට දේශපාලඥ හැටියට, අපිත් උත්තර කරන්නේ මේ රටේ මිනිස්සුන්ට. නමුත් මේ නීති පද්ධති වලට ක්‍රමවේදයක් හදලා දෙන්න, සකස් කරලා දෙන්න. මොකද නැත්තම් ඒ වැව් අමුණු වලට දැන් මේ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය දියුණු කරගන්න මත්ස්‍ය පැටව දාන වෙලාවේදී සමහරක් වෙලාවට ධීවර සමිතිය නැත්තම්
ඔය ප්‍රශ්නේ අමාත්‍යාංශ කාර්ක සභාවේදී මතු කරගන්න
කතා කරා ගරු කතානායකතුමනි. ඒ නිසා මෙතනින් ප්‍රශ්නේ අහලා එතනට ඉදිරිපත් කරන්නත් හදන්නේ ඒ නිසා, උත්තරයක් නැති නිසා.
ගරු කතානායකතුමනි, එතුමා මං හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. නමුත් ඒකට උත්තර දීමේදී මම දකින දේ තමයි අපි මේ හැම වෙලාවෙම කොටස් වශයෙන් තමයි එක එක බෙදාගෙන තියෙන්නේ. නමුත් අපි වැඩ කරනකොට සීලු දෙනා ඒකාබද්ධ ප්‍රවේශයෙන් වැඩ කරන්න ඕනේ. එහෙම ඒකාබද්ධ ප්‍රවේශයෙන් වැඩ කරනවා නම් අපිට මේ රට ඉතාමත්ම සුන්දර රටක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම සියලු අමාත්‍යාංශවල නිලධාරීන් සහ ආයතනවලට කියනවා අපි එකට එකතු වෙලා වැඩ කරනවා නම් මං හිතන්නේ මේ ධීවර කර්මාන්තයෙන් මේ රට ඉතාමත්ම සංවර්ධනය කරන්න වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්.
හරි, බොහොම ස්තුතියි. කෝකිලා ගුණවර්ධන මැතිණිය ඇබ්සන්ට්. දෙවෙනි වටේ තුන ප්‍රශ්න අංක 3 ඉදිරි අමරසේන මැතිතුමාගේ ප්‍රශ්නය
තනායතුමනි සභාගත කරනවා.
නලින් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නය වාරි මාර්ග අමතුමා පිළිතුරක් නැත. අහනවා, නමුත් පිළිතුරක් නැත. පරිමාර්ගම
සභාගත කරනවා.
දාවිනි ප්‍රශ්නය කෝකිලා ගුණවර්ධන මැතිණිය අරුමාන්ත මැතිතුමාගේ ප්‍රශ්නය ඒකත් සභාගත කරනවා.
ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරය ඇතිව ගරු රෝහිණී කුමාර විජයරත්න මහත්මිය විසින් 2023 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය ඇති වූ සිද්ධියක් පිළිබඳව එදිනට පසු දින එනම් 2023-2024 පාර්ලිමේන්තුවේදී කරන ලද විමසීමකදී එතුමිය හා මා අතර ඇති වූ සංවාදය අතරතුර එතුමියගේ සිත් රිදවීමක් සිදුවීම පිළිබඳව නැවත වරක් මා මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව මෙම ගරු සභාවට දන්වා සිටිමි. Further, I apologize if inadvertently said some imparliamentary words which caused any embarrassment to Honorable Rohini Kumar Vijayaratna on that day.
Thank you.